එතකොට පොත කියන එකට දැන් පැවැත්මක් දුන්න නේද? අනාගතයට එක පැහැදිලි නෑ. දැන් මේ පොත ලබා ගන්න ඕන කියලා හිම අදහසක්. ඒ අනාගතේ ඉස්සරහට නේ. ආයතරයක් බලන්න ඕන ওই පොත තියෙනවද කියලා. දැන් නිමෙන්නේ එතකොට. අනාගතේ. නේද? අතීතේ කියන්නේ මේ පොත මම දකින්න කලිනුත් තිබිලා තියෙනවා. එතකොට අතීතේ පැහැදිලිද? දැන් රූපය ගැන කාල තුනටම අහුවෙලා නේද? පොත අතීතෙත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැකපු මොහොතේ තිබුණ පොත විතරක් නෙමෙයිද? ඔව් අතීතෙත් තිබිලා තියෙනවා අනාගතෙත් තියෙනවා. පොත ගැන අපිට හිතන්න පුළුවන් අනාගතේ. නේද? ඒ කියන්නේ දැන් නිත්‍ය කරලා පැවැත්මක් දීලා ඒ රූපය නිත්‍ය විදිහට බාර අරගෙන නේද? කැමති නැති වුණත් ඕක තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම අනිත්‍ය කියන්නේ මොකද්ද? නිත්‍ය කරන්න බැරි බව තමයි අනිත්‍ය කියන්නේ. නේ? නිත්‍ය එකේ විරුද්ධ පැත්තනේ අනිත්‍ය කියන්නේ. නිත්‍ය කියන්නේ අපි ප්‍රයත්නක් දීලා, ඒ කියන්නේ කාල තුනටම දාලා නේද? තීතේයි වර්තමානයේ අනාගතේයි තුනේම තියෙනකොට ප්‍රයත්නක් දීලා. තියෙන බවක් තියෙනවා. නිත්‍ය භාවයක්. හරි? එහෙම ප්‍රයත්නක් දෙන්න බැරි ස්වභාවයේ නිත්‍ය එකේ විරුද්ධ අනිත්‍ය. හරි. ඉතින් මේ තාම කතා කරන්නේ සම්මතේ අපි ජීවත් වෙන මට්ටම. සම්මතේ අපි ජීවත් වෙන්නේ අනිත්‍ය දැකලා නෙවෙයි. නিত্য සංඥාවෙන්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ සත්‍යය ජීවත් වෙන්නේ නিত্য සංඥාවෙන්. භාවයකට අහු වෙලා නේද? පැවැත්මක් දුන්නා නේද? මේ පොතක් තියෙනවා කියලා පැවැත්මක් දැන් තියෙනා නේද? පොත ගැන අපිට කතා කරන්න පුළුවන් නේද? ඔව්. හන්නේ එක. නැති රූපං කියනකොට කාල තුනටම අහු වෙලා. ඒ කියන්නේ ලෝකෙට අයිති මට්ටම ඔය. පවතින රූපයක්. ඇත කියන මට්ටමට දාගෙන පොත කියන කාරි ඕන රූපයක් කොහොම නේද අපි? ආර අතන තියෙන චෛත්‍ය තියනවා නේද? දැන් රූපය කියන එකේ ස්වභාවය තමයි දැනගත්ත රූප තේරුම් ගන්න. gedara තියනවද දැන්? අපහු යන්න ඕන නේද gedara? ඒක පැවැත්මක් තියනවා නේද? එනකොටත් තිබුණා gedara නේද? අතීතෙත් තිබුණා. දැන් මතක් වෙනකොටත් දැන් gedara තියෙනවා. අපහු යන්නත් gedara තියෙනවා. ගෙදර කියන රූපය දැන් නිට්ටයද අනිත්‍යද? නිට්ටයයි. අනිත්‍ය නම් යන්න ගෙදරක් නැහැ. ඒකට තමයි ඔව් දැන් ඕක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ පටන් ගන්නකොටම මේ නිවන දකින්න යන්නේ එහෙම නෙමෙයි දැන් ඉන්න තත්ත්වයෙන් පටන් ගන්න දැන් ඉන්න තත්ත්වය අමතක කරලා අර මාවාගත් දෙයක් කතා කරනවා එහෙම හරියන්නේ නැහැ තමන් ඉන්න තත්ත්වය අමතක කරන්න එපා එහෙම වුණහන් තමයි මෙතන ධර්මයේ කතා කරනකොට එක ලෝකයක ගෙදර ගියහන් තව ලෝකයක එහෙම නෙමෙයි මේ මේ ධර්මයේ දකින්නේ එතකොට තමයි අර දැනුම ගොඩක් එකතු කරගෙන ඉතින් මම දන්නවා කී කියා ඉන්නවා ධර්මයේ දකින්න හම්බ වෙන්නේ ප්‍රායෝගික කරගන්න මොකද්ද මේ මේ ධර්මයේ කියන්නේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ තමන් තුලයි කියලා අපි ජීවත් වෙනවා එළියේ තියෙන ලෝකෙක නේද බඩගිනින වෙනකොට කෑම පංගුව මතක් වෙනවා. කෑම පංගුව එළියද තියෙන්නේ හිතේද? හිතේ. දැන් හිතේ. කන්න ගියාම එළිය. මේක තමයි ජීවිතේ එකක්, ධර්මයේ තව එකක්. ඉතින් ඔය ඔය පරතරේ අඳුර ගන්නවා. ඒකට තමයි ධර්මයේ දකින්න පුළුවන්. ඥානතෝ අහලා තියෙන එක පස්සතෝ කරගන්න උත්සාහ කරනවා. ඥානතෝ කියන්නේ තමන් අහලා තියෙන එක. ඒක පස්සතෝ කරගන්න ඕනේ. ඒ අහලා තියෙන දේ දැක්කා කියලා හිතුවට හරියන්නේ නැහැ. මොකද අපි අහලා තියෙන එක උළුමේ තියෙනවා ක්‍රියා කරන්නේ වෙන විදිහකට. ତර දැන් ඒක ඉස්සෙල්ලා අවබෝධේ නිවැරදි කරගන්න. අහපු දේ දන්නවා කියලා හිතන් හිටියටම දැනගන්නේ නැහැ. ඒ දැනුමක් විතරයි. ඒක නිවැරදි කරගන්නවා. එහෙම නිවැරදි වුණා නම් ඔය ප්‍රායෝගික ලෝකේ එකකුයි මේ ධර්මයේ තව එකකුයි කියලා මේ පැටලෙන්නේ නැහැ. දැන් මේ පොත තියෙනවා කියලා දැනගත්තේ දැක්කහින්. දැකීම කියන එක ඔන්න දැන් ආයතන මට්ටමට ගිහින් බලන්න පුළුවන්. එහෙන් දකිනවා කියන එක වෙන්නේ කොහොමද? ඇහි මේ තියෙන කාචෙන් ප්‍රතිබිම්බයක් හදලා ඇහැ ඇතුලේ හදලා දෙනවා. ඈ යෝග ධර්මයෙන් කියන ප්‍රසාද චක්කු ප්‍රසාදේ ප්‍රසාද රූපයක් හට ගන්නවා කියලා. ඈ අපි ඔක ගන්න මට්ටමේ භෞතික ලෝකෙන් කතා කළොත් විද්‍යාවෙන් කතා කළොත් මේ ඇහැ කියන කාචෙන් ගිහින් ප්‍රතිබිම්බයක් වර්ණ සටහනක් ප්‍රතිබිම්බ මට්ටමක් හැදෙනවා නේද? ඒ දෘෂ්ටි විතාණය කියන තැන ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක. ඔබ ටිකක් ගැඹුරින් ධර්මයෙන් කතා කළොත් චක්කු ප්‍රසාදය කියන උපය උපයක් කියන්නේ අර රසදිය ගාව කණ්ණාඩියක්. අපි උපය කොපවත්තව. උපයක වැටෙනවා ප්‍රතිබිම්බය. ප්‍රසාද රූපය කියන එක. ප්‍රසාද රූපය කියනකොට නිකන් සතහන් මාත්‍රයක් විතරයි කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බය වගේ. මම කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බය අල්ලන්න පුළුවන්ද? බැ. නේද? අන්න ඒ වගේ එකක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. ඡායා මාත්‍රයක්, වර්ණ සතහන් මාත්‍රයක්. හරි? ඔකටම දෙන තව වචනයක් තමයි ඉස්සෙල්ලා මම කිව්වේ සංඥාවක් කියලා. ඇහෙන් අරන් දෙන වර්ණ සංඥා මාත්‍රයක් විතරයි. ඒක ඉතින් Tamanta බෙදා ගන්න පුළුවන් අභ්‍යන්තරද බාහිරද කියලා. ඒ ලෝකෙට අයිති බෙදීමනේ. එතකොට ඒ සටහන තමයි විඥාණයට අරමුණු වෙන්නේ. ඔය සටහන තමයි විඥාණයෙන් දැනගන්න. රූපේ කියලා දැනගන්න උදව් වෙන්නේ ඕනෝ අරන් දෙන එකනේ. විඥාණයට අහු වෙන්නේ ඔච්චරයි නේද? විඥාණයට පුළුවන් ද ඔය ඇහි ඇති වෙන සටහන දකින්න නැතුව මේ හොරෙන් ඇවිල්ලා මේ පොත බලන්න? බෑ. ඇහෙන් හදලා දීපු ඡායාව විතරමයි විඥාණයට බලන්න පුළුවන්. නේද? චක්කු විඥාණයට. චක්කු විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ චක්කු ප්‍රසාද රූපය විතරමයි. ඔව් අපි අපේ දන්න විද්‍යාවේදී ඒක උඩයට මාරු වෙච්ච ප්‍රතිබිම්බය. හැබැයි උඩයට කියන එකත් අපි හදාගත්ත දෙයක් නිසා දැන් මේකට පේනෝ විතරයි. පේන සටහනක් තියෙනවා. දැන් එළිය එක ගැන දන්නේ නැහැ. එළිය එක ගැන දැනගත්තොත් මේ කම්පයා කරලා කියන්නේ ඔක මාරු වෙලා කියලා. දැන් විඥාණයට එළිය තියෙන එක දකින්න බෑනේ. නේද? එයා දකින්නේ මේ ප්‍රසාද රූපේ විතර. එයාට ඒකේ උඩයට ගැට කතාවක් නැහැ. එයාට පේන්නේ ඉච්චා. අපි ওই දෙපැත්තම දන්න හින්දානේ අපි කියන්නේ මාරු කරලා කියන්නේ. විඥාණය එහෙම දෙපැත්තම දන්නේ. විඥාණයට පුළුවන් ප්‍රසාද රූපේ බලන්න විතරයි. එහෙම නේද වෙන්න ඕන? විඥාණයට පුළුවන් ඇහැ හදලා දෙන ප්‍රසාද රූපේ දකින්න විතර චක්කු විඥාණයට. ඒ වගේ තමන්ට වුණා නිත්‍යයටත් හිතට හැටි සෝත විඥාණයට පුළුවන් කන හදලා දෙන ඒ සෝත ප්‍රසාද රූපේ දකින්න විතර. එළියේ තියෙන සද්දෙ ගිහිල්ලා බලන්න බෑ සෝත විඥාණයට. චක්කු විඥාණයට බෑ එළියේ තියෙන මේ ප්‍රසාද රූපේ හැදෙන්න හේතු වෙච්ච ටික බලන්න විදිහක් නැහැ. නේද? එතකොට බලන්න ඔය චක්කු විඥාණය දැන් අරගෙන තියෙන්නේ එතකොට වර්ණ සංඥාවක් විතරයි නේද? ඒ කියන්නේ රූපය පිළිබඳ සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥාවට බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුවක්. මිරිඟුව දැක්කහම මොකද වෙන්නේ? මිරිඟුවේ ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් එළියේ තියෙනවා වතුර කියලා හිතනවා නේද? මිරිඟු ස්වභාවය කියන්නේ වතුර වගේ පේන ස්වභාවයක් තියෙනවා. සංඥා මාත්‍රයක් තියෙනවා. වතුර වගේ පෙන්වන් කරන ස්වභාවය තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැනේ එළිය වතුර තියනවා කියන්නේ. ඔව් මිරිඟුවට රැවටුණොත් තමයි අන්න එළිය වතුර තියනවා කියන්නේ. එහෙනම් දැන් බලන්න සංඥාවේ මිරිඟු ස්වභාවය දන්නේ නැති කෙනා හිතනවා අන්න එළියේ තියෙන රූපේ දකින්න. මේ හදලා දෙන ප්‍රසාද රූපේ දකින්නවා කියලා නෙමෙයි දැන් දකින්නේ. එළියේ තියෙන රූපේ දකින්න. නේ එළියේ තියෙන රූපය අපි වර්ග කරන්න හරි දක්ෂයි. හැරෙකලස් ආකාරයට දානවා. අභ්‍යන්තරද බාහිරද අතීතද වර්තමානද අනාගතද ඉස්සෙල්ලා කිව්වේ නේද? ඒ ඕන එකකට දාලා විස්තර කරන්න පුළුවන්. දැන් විස්තර කරන්නේ එළියේ තියෙන දේ දැනගත්තා කියන මට්ටමට ආවට පස්සේ නේද? දැන් මේ හොයන්නේ එළියේ තියෙන දේ දැනගත්තේ කොහොමද? රූපේ සමුදය මේ හොයාගෙන යන්නේ. රූපේ කියන එක අපි දන්නවනේ. නොදන්නේ සමුදය. ඒක තමයි මේ හොයාගෙන යන්නේ. රූපේ හටගත්තේ කොහොමද? දැන් ඔය ටික නුවණින් බලනකොට පේනවා නේද? චක්කු විඥාණයට දැනගන්න පුළුවන් ඇහැ හදලා දෙන රූපයද එළියේ තියෙන රූපයද? ඇහැ හදලා දෙන රූපය. ඇහැ හදලා දෙන රූපය ඇහි හැකියාව මත වෙනස් වෙන්නත් පුළුවන් නේද? අපේ මනුස්ස ඇහැ හදලා දෙන රූපේ එකක්. බල්ලෙක් බලලෙක් හිටියනම් උගේ ඇහැ හදලා දෙන රූපේ උට වෙනස් වෙන්න පුළුවන්. අපේ මනුස්සය හැම තිබුණත් වර්ණ අන්ධතාවය තියෙන කෙනෙක්ට පෙනෙන එකයි සාමාන්‍ය කෙනායි වෙනස් වෙන්න පුළුවන්. ඇස් පෙනීම අඩු කෙනාටයි පෙනීම වැඩි කෙනාගේ වෙනස් වෙන්න පුළුවන් නේද? සතහන ඈ දැන් මේකේ හතර කියන එක ගොඩක් අයට පේන්නේ නැහැ. මේක කවුරු හරි කියපු හින්දා දන්නවද හතර කියන්නේ? ඒක පේන්නේ නැහැ. ඒ පේන මට්ටම කියන්නේ ඔය ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බෙ මෙතන මෙතන තියෙන එක නෙවෙයි. හැබැයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන දේ දකින්නමයි. එහෙම තමයි අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ. එළියේ තියෙන දේමයි දැක්කේ. එළියේ තියෙන රූපෙමයි මේ දැක්කේ. ඇත්තටම දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු වර්ණ රූපේ, වර්ණ සතහන නැත්නම් ප්‍රතිබිම්බේ. ඇහැ සකස් කරලා දීපු, ඒ කියන්නේ හේතු ගොඩක් නිසා සකස් වුණ ප්‍රතිබිම්බයක් තමයි මේ දැකලා තියෙන්නේ. ඒකට හේතු ගොඩක් නිසා සකස් වුණ ප්‍රතිබිම්බය නිකන් හිතන්න අර වතුරේ ඇති වුණ ඡායාවක් කියලා ගන්න. මේ වතුරේ ඡායාවක් ඇති වෙන්නේ, ඒ ඡායාව ඇති වෙන්න හේතු ටික යෙදෙන හින්දා නේද? වතුරක් තියෙන්න ඕන, ඒක ළඟ ගහක් හරිනමක් හරි තියෙන්න ඕන, ඔකට ආලෝකය වැටිලා එක විදිහකට එන්න ඕන නේද? එතකොට නේද වතුරේ ප්‍රතිබිම්බයත් සකස් වෙන්නේ. ඒ ප්‍රතිබිම්බේ සකස් වෙන්න හේතු ටික යෙදුන හින්දා ප්‍රතිබිම්බේ සකස් වෙනවා. එතකොටයි ඒක දකින්න පුළුවන්. ඒ වගේ ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බය සකස් වෙන්න හේතු යෙදුන හින්දා ඒක සකස් වුණා, ඒ නිසායි ඒක දැක්කේ. හරි? එතකොට මේ හේතුන් නිසා සකස් වුණ ඵලයක් තමයි විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. ප්‍රසාද රූපේ කියන එක. හැබැයි අපි ඔය කතා දන්නේ නැහැ. අපි දන්නේ එළියේ තියෙන රූපේ දැක්කා. ඔච්චර. නේද? ඇත්තටම දැකලා තියෙන්නේ එළියේ තියෙන රූපේ නෙවෙයි. ගොඩාක් හේතු එකතු වෙලා සකස් කරලා දීපු ප්‍රතිබිම්බය. ඒ වතුරේ ඇති වුණ ඡායාව වගේ එකක් තමයි දැන් දැකලා තියෙන්නේ. එතකොට වතුරේ ඇති වුණ ඡායාව දකිනකොට ඒක ඇල්ලුවොත් ගහේ ප්‍රතිබිම්බයක් වතුරේ තියෙනකොට දැන් ඇල්ලුවොත් ගහ අහුවෙයි. ඒක පේන දේ අල්ලන්න පුළුවන්ද? බැහැ. ඒ වතුරේ තියෙන ප්‍රතිබිම්බයත් දැකලා ඒ දේ අල්ලන්න පුළුවන් කියලා හිතන කෙනා ඒක නුවණින් දැක්මක්ද නැත්නම් මුලාවෙන් දැක්මක්ද? ඒ සිහි මුලා වෙලා දැක්මක්ද ඇත්ත ඇතිහැටි දැක්මක්ද? නැත්නම් රූපේ ඇත්ත ඇතිහැටි නොදන්න කෙනා රූපේ සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම මේ ඡායාව අල්ලන්න පුළුවන් රූපයක් කරලා. එහෙ දර්ශනය වෙන එක ඡායා මාත්‍රයක් විතරයි නේද? ප්‍රතිබිම්බ මට්ටමක් විතරයි. ප්‍රතිබිම්බය දකිනා මිසක් අල්ලන්න පුළුවන්ද? කණ්ණාඩිය ඇතුලේ එක අල්ලන්න ගියොත් කුරුල්ලෝ එහෙම ගිහින් කොටන්නේ නේද? දැන් තමන් හිතන්නේ ඇහෙන් දකින රූපවලට සිහි මුලා වෙලාද නැද්ද?
සිහි මුලා වෙලාමයි විවාහ වෙලා තියෙන්නේ.
විවාහේ නෙමෙයි මේ අහන්නේ.
සිහි මුලා වෙන්නේ.
දැන් බුදුහාමුදුරුව පෙන්නන ඕනේ ඇහැ. ඇහැ ගැනයි ඇහෙන් දැනගන්න රූප ගැන. චක්කුම් රූපම් ඒවයි අජානන් අපස්සං යථා භූතං එක්කෙනා ඒවා පිළිගන්නවා, සතුටු වෙනවා, එලෙනවා, බැඳෙනවා, ඊළඟට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති හැටි වහනවා. ඇත්ත ඇති හැටි තමයි ඡායා මාත්‍රේ ප්‍රතිබිම්බ මට්ටම. ඒ කියන්නේ ප්‍රතිබිම්බ මට්ටමක් කියන්නේ දැකීමේ හැකියාව විතරයි. ඊට එහාට ඔකෙන් රසක් බලන්න පුළුවන්ද? ගඳක් සුවඳක් බලන්න පුළුවන්ද? සද්දයක් අහන්න පුළුවන්ද? අල්ලලා බලන්න පුළුවන්ද? ප්‍රතිබිම්බක ඔය එකක්වත් කරන්න පුළුවන්ද? බැ. කරන්න පුළුවන් එකම දේ දැකීම
විතරයි.
පමණයි. එහෙනම් දැන් අපි ඇහ නිසා දැනගන්න රූප ඔය මට්ටමේද? අපි ලෝකේ හදාගෙන තියෙන රූප ටික ලෝකේ කියලා කියපු රූප ටික ඡායා මාත්‍ර විතරද? දැන් ඒවයි අපි සිහි මුලා වෙලා නැද්ද? සිහි මුලා වෙලා නම් ආස්සාදාන උපස්සී විහෙරති තණ්හා පවද්දති තණ්හා වර්ධනය කරන. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගත්තේ. පංච උපාදානස්කන්ධ ආයයි රස කරනවා ඒ දැනගත්තු රූපින්ද. ඒ කියන්නේ දුක් ආයයි රස කරනවා. එයාට තමයි සසරේ යනවා කියන්නේ. දැන් සසරෙන් මිදෙන මාර්ගයට වැටෙන්න නම් පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඇහැ ගැන, රූපය ගැන ඇත්ත ඇති හැටි දකින්න. ඥානං පස්සං යථා භූතං. දකින්න නම් ඕක තේරුම් ගන්න ඕන පළවෙනි දේ. මෙහෙම මුලාවක් වෙනව නේද? සිහියෙන් ඉන්න කලින් තේරුම් ගන්න ඕන. සිහියෙන් හිටියට ඕක තේරුම් යන්නේ නැහැ. ඥානං අපස්සං යථා භූතං කෙනා සිහියෙන් හිටියා කියලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් කියන්නේ. මොකක් අහලා දැනගන්න. අහන්න දකින්න. එයාට තමයි මාර්ගයක් වඩන්න පුළුවන්. නෑ. අහපු දේ නිරවුල්ව තේරුම් ගන්න ඕන තමයි. ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි දකින්න ඕන. දැන් ඔක අහලා තිබුණට තාම දකින්නේ නැහැ. නේද? බුදුහාමුදුරෝ දේශනා කරන ලෝකයේ බඹයක් පමණ ශරීරය තුල ඒ වුණාට අපිට එළියේ ලෝකේ තියෙන එතකොට දැන් එළියේ තියෙන ලෝකේ දැනගෙන තියෙන්නේ මේ ආයතන වලින් නේද? ඒකයි මේ ආයතන පිරිසිදු දකින්න කියන්නේ. ආයතන පිරිසිදු දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලාම දේශනා කරනවා. මොකද ආයතන වල තමයි අපි රැවටෙන්නේ. ඔව්. මොන? ඇහැ දකින රූපයයි බාහිර රූපයයි වෙනසක් තියෙනවා. සමානතාවයක් තියෙනවා. ওই දෙක එකයිද දෙකක්ද?
දෙකක්.
ඒ දෙක එකක්ද දෙකක්ද කියන එක මුලින් තෝරගන්න.
දෙකක්.
ඇහැ දකින්න. ඇහැ දකින්න රූපය කියන්නේ විඥාණය දකින්න රූපය නේද? ඇහැ සකස් කරලා විඥාණය තරමුණු වෙන්නේ ප්‍රසාද රූපේනේ. ඒ ප්‍රසාද රූපෙයි බාහිර රූපෙයි එකක්ද දෙකක්ද?
දෙකක්.
පැහැදිලිවම දෙකක් නේද? අපිට කියනවා නම් කියන්න පුළුවන් වෙන්න ඕන ওই දෙක සමානයි කියන එක විතරයි. හැබැයි මේ දෙක දෙකක්. දැන් ඔක තව විදියට අහුවොත් දැන් කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩියේ පේන රූපෙයි එළියේ තියෙන රූපෙයි එකක්ද දෙකක්ද?
දෙකක්.
දෙකක්. එළියේ
තියෙන රූපයන්ට එක ආපෝ තේජෝ වායි පටද. කණ්ණාඩියේ තියෙන ආපෝ තේජෝ පටයි නෙමෙයි.
කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා හිතන්න අර තියෙන එකයි මේ පැත්තේ තියෙන එකයි එකක්ද දෙකක්ද? එකම වුණා නම් ඉතින් අපිට කන්නාඩිය රූපේට පවුඩර් දාතේ. කන්නාඩිය රූපේ උඩුව පීරතේ. එකම නෙවෙයි.
දෙකක් දෙකක් සමානයි.
හැබැයි අපි හිතන්න පුරුදු වෙලා ඉන්න අර අරට ඉන්නේ මම. මගේ මගේ කියනකොට අපිට අදහසක් තියෙනවා මේ මේ මෙහෙ තියෙන දේ කියලා. ඔක හොඳට හිතන්න ඕනේ නුවණින් විමසන්න ඕනේ. ඔය පොඩි පොඩි දේවල් දකින්න පටන් ගන්නවා. එතකොට අපි දැනට විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්න ඔය දෙකම එකයි කියන එක. දැන් මෙච්චර කල් අපි පුරුදු වෙලා ඉන්නේ ඔය මේ පේන දේම තමයි එළියේ තියෙන්නේ කියලා. මේ දකින දේමයි එළියේ තියෙන්නේ. ඒ දකින පොතමයි එළියේ තියෙන්නේ කියලා මම හිතන්නේ නෑ. මේ විඤ්ඤාණය දැනගන්න දේ එළියේ තියෙන්නේ කියලා නේ හිතන්නේ. හැබැයි ඒක ඇත්ත තත්ත්වෙ නෙමෙයි.
මගේ පුතාමයි මම දැක්කේ. නැත්නම් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්මයි මම දැක්කේ.
ඔහොම හිතන්නේ. අපේ ඒ මට්ටමට යන කලින් දැන් මේ ඇහෙන් දකින දේ තියනවාමයි කියන විශ්වාසයක ඉන්න. නැති කතාව නෙමෙයි දැන් හිතාගෙන ඉන්න එක හරිද වැරදිද කියලා විතරයි මේ කතා කරන්නේ. දැන් බාහිරේ තියනවද නැද්ද කියන කතාව නෙමෙයි මේ කතා කරන්නේ. අපි ඇහ නිසා යම්කිසි දෙයක් දැනගන්නවනේ. ඒක ඇත්තද නැත්ද වැරදිද කියන එක විතරයි මේ කතා කරන්නේ. ඒක ගැන මුකුත් කියනව නෙමෙයි. මේ දැනගත්තු දේ ගැනයි මේ කතා කරන්නේ. හිත ඇහ නිසා දැනගෙන තියනවානේ එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියලා. ඔය කියන කතාවේ සත්‍ය අසත්‍යතාවය මේ හොයනවා. මේ එළියේ තියනවද නැද්ද කියන කතාව නෙමෙයි තාම කතා කරන්නේ. ඔක තේරුම් ගන්න අමාරු හින්දා තමයි උපමා දෙන්නේ. අර වතුරට එබෙන බල්ලා. බල්ලෙක් වතුරට එබුණාම මොකද වෙන්නේ? ඡායාව පේනවා. ඌ හිතනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. දැන් බල්ලා රැවටිලාද නැද්ද? රැවටිලා. ඒ වුණාට බල්ලාගේ මානසිකත්වෙට ඌට හිතෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒකනේ ගුරන්නේ නේද? වතුරට ඇවිල්ලා ගුරන්නේ. ඌට හිතෙනවා තව බල්ලෙක් ඉන්නවා. කැලයි එහෙම හිතිලා තියෙනවා. පේන නිසා. ඌගෙන් ඇහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ? පේන හින්දා ඇවිල්ලා බලන්න අන්න ඉන්නවා කියලා කියනවා. නේද? ඔව්, දැන් ඔයගොල්ලෝ ඇයි මේ මෙතන පොතක් තියනවා කියන්නේ? පේන නිසා. බල්ලා දුන්නේ ඔය උත්තරේ. අයියෝ බල්ලෙක් ඉන්නවා කියන්නේ පේන නිසා. රැවටෙනවද කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. තාම ඔය රැවටෙනවා කියුවට තේරෙන්නේ නැහැ රැවටිලා කියලා. කන්නාඩි ඉස්සරහට ගියහම රැවටුණා කියලා හිතෙන්නේ නැහැ. ඒ ඇත්ත පෙන්නලා තමයි අර බල්ලට ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. බල්ලට නිකන් කිව්වට හරියන්නේ නැහැ. එතන බල්ලෙක් නැහැ කියලා. ඌ ආයේ වුණහම ආයේ බුරනවා. නේද? ඒ දෘෂ්ටිය කැඩෙන්නම ඕනේ. පේන නිසා ඉන්නවා කියලා හිතන දැඩි දෘෂ්ටියක් තියෙනවානේ. ඕක කැඩුන දවසටමයි ඌ ගුරන් නැතුව ඉන්නේ. නැත්තම් తాවකාලිකව පොඩ්ඩක් නැත්තුකට ආයි බුර. ආයි කෙලෙස මතු වෙනකොට ආයි රැවටෙනවා. නේද? ඉතින් අපටත් ඔය වගේ තමයි. දැන් දෘෂ්ටිගත වෙලා මේ ජීවිතේ විතරනේ අනන්ත සංසාරේ ඇවිල්ලා තියෙනවා. එහෙන් දකින දේ තියනවා කියලා පිළිගන්න මහා දෘෂ්ටියක් හදාගෙන තියෙන එකයි මේක දකින්න අමාරු. ඒක කඩන්න ප්‍රඥාවෙන් නැවත නැවත පෙන්වන්න ඕනේ. ඔහොම විශ්වාස කළාට ඔතන මෙහෙම දෙයක් නෙවෙයි. එළියේ තියනවා කියලා අපි හිතුවේ ඇහෙන් පෙනුන හින්දාද? එතකොට අර බල්ලත් කලේ ඕක. එළියේ තියනවා ඉන්නවා කියලා හිතුවේ ඇහෙන් පේන හින්දානේ. එතකොට ඌ රැවටිලා නම් ඉතින් අපි රැවටෙන්නේ නැහැ. පිටත පාවිච්චි කරලා තියන්නේ බල්ලගේ මට්ටමේම තේන නිසා තියනවා කියලා හිතනවා.
දැන්
කළ යුත්තේ නෙමෙයි ඉස්සෙල්ලා වරද අඳුර ගන්න ඕන.
ඒ තමයි සර් පෙන්වන්න මේ හැදෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය අපි යෝන්සු මනසිකාරය හොඳට ප්‍රගුණ කළාම ඒක වරද ගැහෙනව නැහැ.
වරද වැටහෙනකම්ම මේක බලන්න ඕන.
සර් පෙන්වන්න දැන් ක්‍රියාවලිය සම්පේ හැදෙන ක්‍රමය.
ඔව් ඒක
පුළුවන් තරම් මේ මනසිකාරය කරගන්න ඕන.
ඔව් ඒක ඒ වුණාට තාම ගොඩක් අයට පැහැදිලි නැහැ ඔය කිව්වට. ඔව් ඔච්චර කිව්වත් ඉතින් ඊළඟට හිතනවා දැන් මේ එළිය මුකුත් නැහැ නේ. ඒක මේ කියන්න හදන්නේ කියලා. ඒක නෙමෙයි මේ කියන්න හදන්නේ. මම මේ බාහිරය ගැන නෙමෙයි කතා කරන්නේ. අපේ හිත අපට කියන දේ ගැන විතරයි මම කතා කරන්නේ. අපේ විඥානේ අපට කිව්වේ මොකද්ද? ඇත්ත ඇති හැටි නෙමෙයි තාම කතා කරන්නේ. මේ විඥානේ කියන දේ ඇත්තද කියන එකයි මේ විමසන්නේ. දැන් මේ කියන්න හදන්නේ එළිය මුකුත් නැහැ කියන එක නෙමෙයි. ඒක දෘෂ්ටියක්. අපි අඳුර ගන්න හදන්නේ ඇහැට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? ඇහි සීමාව මොකද්ද? චක්කු විඤ්ඤාණයට කියන්න පුළුවන් දේ මොකද්ද? ඇත්ත ඇති හැටි. චක්කු විඤ්ඤාණයට කවදාවත් බෑ එළියේ තියෙන දෙයක් ගැන කියන්න. මොකද එයාට පුළුවන් අර කණ්ණාඩියෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ බලන්න විතරයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සත්වයා උපමා කරනවා අර බිත්තර කටුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ. බිත්තර කටුව තමයි ආයතන හය. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන සලායතනය තමයි බිත්තර කටුව. ඔය කටුව ඇතුලේ ඉන්නේ ආයතන හයට පුළුවන් මොකද්ද? අර කටුවට ප්‍රොජෙක්ට් කරන්න විතරයි. සටහන් හදලා දෙන්න විතරයි කටුවට. ඔය සටහන් ටික දිහා බල බල ඉන්නවා කටුව ඇතුළට ඔයලා. හරි. ඕක බල බල නිකන් ඉන්නේ නැහැ. අන්න එළියේ මේවා තියෙනවා කියලා. ඔව්. ලෝකේ ගැන කියනවා. සටහන හදන්න හේතු හදාගෙන තියෙනවා. ඒක වෙනම කතාවක්. සටහන් ටික විතර කටුවේ වදිනවා. ඔය ටික බල බලා මම දන්නවා එළියේ තියෙන ලෝකෙ ගැන කියලා කියන්නේ. ඒකට එක සටහනක් බලලා තියෙන අන්න ආරෙහි මෙහෙම දෙයක් තියෙනවා. මගේ තව අන්න අතන පොතක් තියෙනවා. මේ පොතක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එහෙන් හදලා දීපු මේ ප්‍රොජෙක්ට් කරලා දීපු සටහන බැලුවා. ඇතුලේ හිටිය විඤ්ඤාණ එයා ඒක දිහා බලලා අන්න කියනවා අන්න එළිය මොකද්ද තියෙනවා. එතකොට එළිය ගැන හිතෙන් හදාගත්තු කොට කියන අදහස් ටික, චේතනා ටික. හිතේ ඇති වුණ චේතනා ටිකක් විතරයි ඔය. ඒ චේතනාවලට කියනවා සංඛාර කියලා. චේතනා නිසා හටගන්නේ සංඛාර. එතකොට ඒ සංස්කාර කියන ඒ සංස්කාර ලෝකේ අපි ලෝකේ කරලා තියෙන්නේ ওই සංස්කාර පොඩ නැත්තම් චේතන දෘෂ්ටි නැති කරන එක ගැන කතා කරන්න කලින් දෘෂ්ටිය අඳුරගන්න. ඒක මේ කරන්නේ අපි නැති කරන හැටි ගැන බණ අහලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ බණ ඇහුවට දැකලා නැහැ. ඥානං කියන එක තියෙනවා. පස්සං කියන එක ඥානං පස්සං වෙන්න ඕනේ. ඔව් ඒ ටික තමයි මේ මේ වෙන වචන වලින් කියන්නේ. ඒතර පස්සේ කියන එක නිසා හටගත්ත දෘෂ්ටි ගොඩක අපි ඉන්නේ. පස්සේ කියන්නේ මොකද්ද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඤ්ඤාණයක් තියෙනවා කියන කතාව. නේද? චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? ඇහැයි රූපෙයි විඤ්ඤාණෙයි තියෙනවා. හටගත්තා. ඒක ඇහැ අභ්‍යන්තරේ තියෙනවා, රූපය බාහිරේ තියෙනවා. ඕක දැනගන්න විඤ්ඤාණෙකුත් හටගෙන තියෙනවා. චක්කු විඥානය කියන්නේ. ඔය තුන තියෙනකොට පස්සේ තේරුම් ගන්න. ඔය තුන තියනවා නම් පස්සේ හටගෙන. මේ ಜಾති තුන තියනවා නම් ඒකට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සු. පැහැදිලිද? ඇහැ නැත්තම් පස්සයක් තියෙන්න පුළුවන්ද? නෑ. රූපේ නැත්තම් පස්සයක් තියෙන්න පුළුවන්ද? නෑ. විඥානේ නැත්තම් පස්සයක් තියෙන්න පුළුවන්ද? නෑ. ඔය තුන හටගෙන කියන කතාවටමයි පස්සේ කියන්නේ. හරිද? එතකොට ඒ පස්සේ නිසා ඇති වෙන අදහස් ටික කොහොම ඒ ඇත්ත ඇති හැටි නිවි දෘෂ්ටි පස්සේ නිසා මොනවා ඇති වුණත් ඕකට කියන්නේ දෘෂ්ටි කියලා. ඔය පෙන්නනවා බ්‍රහ්මජාල සූත්‍රයේ 62ක් දෘෂ්ටීන් ඇති වෙන හැටි. ඒ හැම දෘෂ්ටියක්ම හැම දැක්මක්ම හැම මතයක්ම බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකත් පස්ස පච්චේ. තදපි පස්ස පච්චේ. ඕකත් ස්පර්ශය නිසා. ඕකත් ස්පර්ශය නිසා. එච්චරයි කියන්නේ. ඔය කියන මතයත් ස්පර්ශය නිසා කියන දෙයක්. ඒක ස්පර්ශය නිසා කියනකොට තේරුම් ගන්න හැක් තියනවා කියලා බාර අරගෙන බාහිරේ රූපයක් තියනවා කියලා බාර අරගෙන විඥානයක් තියනවා කියලා බාර අරගෙන ඊට පස්සයට අහු වෙලා පස්සේ යථාභූත ඥානය නෙමෙයි ඒ කියන්නේ අඥානං අපස්සං යථාභූතං කියන වේදනාව ඇති වෙන්නේ පස්සේ නිසා සංඥාව ඇති වෙන්නේ පස්සේ නිසා චේතනා ඇති වෙන්නේ පස්සේ නිසා පටිච්ච සමුප්පාදේ ඔය හැම එකේම තියෙනවා ඔය පටිච්ච සමුප්පන්න හේතු නිසා හටගන්න ඵලයි ඒක පස්සෙත් පටිච්ච සමුප්පන්න දෙයක් විතරක් නෙමෙයි පස්සේ කියලා කියන්නේ ಜಾති තුනක් හටගත්තානේ මොනවාද ඇහැයි රූපයයි විඥානයි ඇහැ කියන එකත් පටිච්ච සමුප්පන්නයි රූපය කියන එකත් පටිච්ච සමුප්පන්නයි විඥානය කියන එකත් පටිච්ච සමුප්පන්නයි ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තු දේවල් හටගත්තු කියනකොටම අපි යනවා ලෝකිතයි තී දෘෂ්ටියට දේවල් කියනකොට. මේ ඇහත් වෙනම තියනවා රූපෙත් වෙනම තියනවා කියන මට්ටමකට යනවා. දැන් මේ මට්ටමෙන් මිදෙන්න තව ටිකක් ඊට වඩා දැක්මක් එන්න ඕනේ. ඒ දැක්ම ගන්න හැටි තමයි මේ ටික ටික පැහැදිලි කරන්නේ. එතකොට ඇහ තියනවා කියන කොටයි රූපය තියෙනවා කියන කොටයි අහුවෙලා ඉවරයි. මොකද ওই දෙක කියන්නේ විඥාණයෙන් දැනගත්තු දේවල් නෙවෙයි කියන්නේ. ඒක පස්සේට අහුවෙලා ඉවරයි. පස්සේ ඇත්ත තත්ත්වය ඒක හටගත්තේ කොහොමද කියලා දැකලා නැහැ. ඈ? එළුවණින් හොයන්න තියෙනවා ඒකත් හටගත්තේ කොහොමද? සමුදයයි අත්ංගමයයි කියන දෙක දකින්න ඕනේ ওই දෙක. එහෙම දෙයක් තියෙනවා. එතකොට දැන් විඥාණය දැනගත්තු දේවල් තමයි අපේ දැනුම කියන්නේ. දැන් ඔය කියන දේවල් විඥාණයෙන් තමයි දැනගන්නේ. මේ අහගෙන ඉන්න ටික. විඥාණය කියන්නේ දැනගත්තා. මොනවා හරි දැනගත්තා නම් විඥාණයට අහු වෙනවා. දැනගන්න ස්වභාවයට කියනවා. ඔය ඉතින් අපි කාට හරි වැරද්ද දානවා ඒ වුණාට මේ වැරද්දෙන් මිදෙන්න නම් ඊට වඩා
හොයන්න ඕනේ.
කවුද මේ වැරද්ද කරන්නේ? අපි මුලින්ම එක එක්කෙනාට වැරද්ද තදා ඉන්නවා. අපි විඥානේ වැරද්ද කරනවා, එහෙනම් විඥානෙට තමයි දඩුවම් දෙන්න අපට නෙවෙයි නේ. එහෙම වෙන්නේ නැහැ නේද? විඥානේ වැරදි කළාට අපි නේ දුක් විඳින්නේ. ඔතන ප්‍රශ්නේදී. ඇයි කවුරුත් කරන වැරදි වලට අපි දුක් විඳින්නේ?
ඒ නදන්න.
අහන එක තේරෙනවද? වැරද්ද කරන්නේ වෙන කෙනෙක් විඥානේ නේද? එහෙනම් අපි මොකටද දුක් වෙන්නේ? විඥානේ මගේ කරගත්තාම ඉතින් දුක් විඳින්න වෙනවා. විඥානේ මම කරගත්තාම දුක් විඳින්න වෙනවා. ඉතින් ඒක කරන වැරදි වල
ශරීරයක් මගේ
කරගත්තා නේද? විඥානේ තමයි වැරදි කරන්නේ. ඉතින් විඥානේ මම නම් විඥානේ කියලා නම දිදී කිව්වට එයා තමයි වැරද්ද කරන්නේ. එයා මම නම් කාටද දඬුවම් දෙන්න ඕන? වැරද්ද කරපු කෙනාට නේද? එතකොට විඥානය කරන දේ තේරුම් ගන්න ඕන. විඥානයේ හැකියාවයි විඥානය කියන බොරුවයි දෙක අඳුර ගන්න ඕන. විඥාණයට තියෙන හැකියාව තමයි ආයතනිකින් හදලා දෙන ප්‍රසාද රූපයේ දැන ගැනීම. එතනින් එහාට දෙයක් විඥාණයට කරන්න බෑ. ඒ කියන්නේ හිතට කරන්න බෑ එතනින් එහාට දෙයක්.
සර් එමන විඥාණය හැමදේසෙම අතීතය නේද? විඥාණ නැත්තම් ඒ අතීතෙන් ගන්න දේවල්
නේද? දැන් අතීතය කවුද හැදුවේ? අපි රූපයක් පැනෙවුව හින්දා නේද අතීත රූප වර්තමාන රූප අනාගත රූප උනේ?
අතීතේ උදව් වුණානේ. අතීතයක් නැතුව එයා කොහොමද මේක ගන්නෙ? නැ පොත පොත විතරයි. නමුත් විඥානයට ආවේ කොහොමද මේක පොත කියන එක? මේ අතීතෙන් මොන හරි
ඒක තමයි. දැන් හොයන්න ඕන අතීතය එහෙම හැදුනේ කොහොමද? දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොයි මොහොතේද? වතුරට එබෙන නේද? ඒ වතුරට එබෙනකන් උන්ට බල්ලෙක් ගැන අදහසක් තියෙනවද?
නෑ. ඒක බල්ල
කියන එක නේ මේ කියන විදිහට හිතන්න ඉස්සෙල්ලා ප්‍රශ්නයක් දාන්න ගන්න. බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ කොයි මොහොතේද? දැන් ඌ ඒ මොහොතේ මුලා වෙනවනේ අන්න බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඒක මුලා වුණේ කොයි මොහොතේද? දැක්කම වර්තමාන. ඒ වුණාට දැන් මුලාව නිසා වෙන දේ මොකද්ද? මෝ හිතන්නේ මම මේ දකින මොහොතේ මේ මොහොතේ විතරයි ඔය බල්ලා ඉන්නේ කියලාද? ඔය බල්ලා අතීතෙත් මං දකින්න කලිනුත් මෝ මෙතන ඉඳලා තියෙනවා.
ඒතර අතීතෙත්ම තමයි මිනිස්සුම ගන්න තියෙන මෙහා.
දැන් ඒකේ අනිත් පැත්ත මෝ මුලා වුණ නැත්නම් අතීත බල්ලෙක් ඉන්නේ බල්ලෙක් ඉන්නවා කියලා දැන් මුලා වුණේ නැත්නම් මේ මොහොතේ අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඌට අතීත බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්ද? මුලා වුණොත් අතීතේ හදනවා. මුලා වුණ නැත්නම් අතීතයක් හැදෙයිද? මේ මොහොතේ ඇත්ත ඇති හැටි දැක්කනම් ඌට අතීත බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්ද? බැ. මුලා මේ මොහොතේ මුලා වුණහම ඒ මුලාව තුලමයි අතීත අනාගත ඔක්කොම හැදෙන්නේ. මේ මොහොතේ මුලාවෙන් අන්න එළියේ බල්ලෙක් කියපු ගමන් අවුක කලිනුත් ඉඳලා තියෙනවා. අනාගතෙත් තියෙනවා. මේ මොහොතේ ඇහැට රැවටුන හින්දා නේද එළියේ රූපයක් තියෙනවා කියන්නේ? මේ පේන ස්වභාවයක් තියෙනවා. පෙනෙන ස්වභාවයෙන් හින්දා අපි පනවනවා ඔන්න එළිය දෙයක් තියෙනවා. නේද? පේන නිසා බාහිරේ තියෙනවා කියලා පනවනවා. එහෙම නේද කිව්වේ පේන නිසා න පොතක් තියනවා කිව්වා නේද පේන නිසා පෙනීමට අමතරව ඔන්න දෙයක් පැනෙවුවා ඒ දෙයට නේද තණ්හා කරන්නේ ඊළඟට බලන හින්දාමයි පෙනුනේ එකෙනි බලන්න ඇහැක් සකස් වෙලා ඒකේ ප්‍රතිබිම්බයක් හදලා දීලා ඔය ප්‍රතිබිම්බේ තමයි විඥාණයෙන් දැක්කේ. ඒතර දැන් ප්‍රතිබිම්බයක් දැක්කා කියන අදහස නෙවෙයි. එළියේ තියෙන දෙයක් දැක්කා. වතුර ඡායාවක් දැක්කා කියන මට්ටම නම් ඇහි ඇත්ත තත්ත්වේ. ඒකේ ඡායාව අයිති කරගන්න ඊළඟට හිත හදයි. ඒක ප්‍රයෝජනයක් නැහැ කියලා දන්නව නේද? ඡායාව දකින්නවා හැරෙන්නේ ඊට අමතරව වෙන මුකුත් කරන්න බෑ. එතකොට නුවණක් ඇයි ඕවා අතීතයට අනාගතයට යන්නේ නැහැ. එතෙන්ට එන්නේ නැත්තේ ඇයි? ඒක වෙනමම නේද? මේ අපේ කෙලෙස් එක. ඇත්ත ඇති හැටි පේන්නේ නැත්තේ අපේ කෙලෙස්. යථාභූත ඥානය නැති කමමයි ඒක.
දැන් සර් කියන එක පැහැදිලි. යථාභූත ඥානෙ තියෙන නිසා තමයි මිරිඟුව දැක්කම අපි අතීතේම රූප දාන්නේ නැහැ, අනාගතේම රූප දාන්නේ නැහැ.
මිරිඟුව නෙමෙයි වතුර දාන්නේ.
වතුර දාන්නේ. වතුර දාන්නේ. වතුර දාන්නේ.
මිරිඟුව දැක්කම වතුර තියෙනවා කියලා හිතුවොත්, ඔය වතුර කලිනුත් තිබිලා.
යථාභූත ඥානෙ තියෙන නිසා අතීතේ වතුර දාන්නේ නැහැ, අනාගතේ වතුර දාන්නේ නැහැ, ඒ මොහොතේ වතුර දාන්නේ නැහැ.
මිරිඟුව කියන එක දාන්න. ඉරිඟුවක් පේන. දැන් වතුරේ ඡායාවක් පේනවා කියන මට්ටම දන්නවා. කියන්නේ ඇහෙන් පෙන්වන්න පුළුවන් ඡායා මාත්‍රයක් විතරයි. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි. කියන නුවණ. ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි. ඇහැට වර්ණ සංඥාවක් විතරනම් අරන් දෙන්න පුළුවන්. එතකොට ඇහෙන් දකින දෙයක් අල්ලලා බලන්න පුළුවන්ද? ඒ දේ තියනවා කියලා. හැබැයි අපි ජීවත් වෙන ලෝකේ සාමාන්‍ය මට්ටමේදී කියන්නේ දැන් බල්ලා රැවටුණා අපි රැවටුන්නේ නැහැ කියන්නේ මොකද? අවබෝධය කියන්නේ මොකක්ද අවබෝධය? අපට අවබෝධය තියෙනවා කියන මොකක්ද තියෙන්නේ? ඇයි මුලා වෙන්නේ නැත්තේ කියලා අහන්නේ. දැන් මේ පොත දැක්කහම අපි මුලා වුන්නේ නැහැ. වතුරට එබිලා බල්ලා බුරනකොට ඌ මුලා වෙලා. ඇයි? ඇයි එහෙම හිතෙන්නේ? ඔව් අපිට දකින්න දේ අල්ලන්න පුළුවන්. බල්ලට අල්ලන්න බෑ. එහෙනම් මේ අපි බල්ලා මුලා වෙලා අපි මුලා වෙලා නැහැ කියන්නේ. අපි නම් දකින්නේ තියෙන දෙයමයි කියලා හිතෙනවා නේ. එහෙම නැත්නම් හොඳයි. එංගකට එහෙම තමයි හිතෙන්නේ. දැන් එහෙම හිතන ගතිය කැඩෙනකන් ඕක නොනින් විමසන්න කද ඇහැ පිලිසිඳ දකින්නකම් එහෙ ඇත්ත ඇති දකින්නකම් ඔබ තේරුම් යන්නේ නැහැ ඔය කොච්චර කිව්වා.
සසර සමනේ යනවා.
මොකද අපි පෙනීමට අමතරව පේන්නේ තියෙන දෙයමයි කියන දෘෂ්ටියක ඉන්නේ. ඒ ඇහි හැකියාව අනුව පෙන්නනවා කියන කතාවක් අපේ නුවණට යෙදෙන්නේ නැහැ. මොකද ඇහැ අපි පාවිච්චි කරන්නේම එළියේ තියෙන දේ දකින්නමයි. නේද?
බල්ලගේ වැඩේමයි කරන්නේ.
දැන් හෙන් එළියේ තියෙන දේ දකින්න බැහැයි කියන නුවණක් එන්නවා. ඒ කියන්නේ දකින්න දේ නෙමෙයි පවතින යථාභූත தත්ත්වය. ඔය දකින්න දේ යථාභූත தත්ත්වය වුණා නම් මොන හැකින් බැලුවත් එකම පේන්න ඕන. නේද? ඉතින් පවතින ස්වභාවය නම් පේන්නේ කිසිම වෙනසක් නොවි. එහෙනම් මොන ඇහැකින් බැලුවත් එකම විදිහට දකින්න ඕන. එහෙම වෙනවද? නෑ. දැන් එක එක වෙනස් වෙනස් ඇස් වලින් බැලුවොත් වෙනස් නේද පේන්නේ? කූඹියෙක්ගේ ඇහැකින් බැලුවොත් මේ පොතක් නිමෙන්නේ පේන්නේ නේද? පොතක්ම පේනවා කියලාද හිතන්නේ? අපි අතරේ වුණා ඇහි වෙනස්කම් අනු ඒ වුණාට අපි සම්මතෙන් දාගෙන තියෙනවා. ඉතින් අපිම හිතාගෙන තියෙනවානේ මගේ පෙනීම අඩුයි කියලා. ඒ ඒ මුලාවට එක හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් අපි අතරේ මනුස්සයෙ වෙනස් පේන මට. ඒ වුණාට සම්මතේ බොහොම ග්‍රහණය කරගෙන වැඩි හින්දා අපිට ඒ වෙනස තේරුම් ගන්න ටිකක් තමයි වෙනුවෙන් බැලුවොත් පුළුවන්. ඒ සම්මුතිය ඇත්තටම ඒ කේක ඇහැට පේන මට්ටම් වෙනස්. يعني ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බයමයි පේන්නේ.
දැන් සර් ඒක තවත් තේරුම් ගන්න පුළුවන් නේද අපිට පාට කණ්ණාඩි වෙනස් කර කර බැලුවම වෙනවා
වෙනසක්. ඔව් දැන් එක මේ පාටක් පාට අර පොලිතින් එකක් හරි මොකක් හරි දාලා නැත්නම් වීදුරුවකින් බැලුවොත් ඔක්කොම ඒ පාටට පේන්නේ නේද? බැරි වෙලාවත් අපි උපදිනකොට ඔය වගේ පාටක් ඇහිගෙන ගිහිලා තිබුණා නේද? නේද? මුළු ලෝකෙම මේ පාටෙන් තමයි රූප අපි ඔක්කොම හදන්නේ. ඒක තමයි අර වර්ණන්දතාවයේ එක ලක්ෂණයක් ඒක. ඒ සමහර පාට අඳුරන්න බැරි වෙන්නේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා.
එහෙනම් මේ කන්නහව කියන එක ඇති වෙන්නේ සම්මුතිය නිසා නේද? හැම එකටම සම්මතයක් තියෙනවානේ මොන හරි කියලා රස හරි දැකීම දැනීම දැන ගැනීම ඔක්කොම තණ්හාව කියන එකන්නේ ඒ රූප වලින් නේ. එහෙමනම්
තණ්හාව ඇති වෙන ප්‍රධාන දෙයක් තමයි සලකන්නේ රූපේ සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දැනගන්න බෑ මේ ඇහැ නිසා.
සම්මුතියෙන් දීලා තියෙනවනේ ඒ සම්මුතිය නිසාම නේද?
සම්මුතිය දෙන්නේ බොරුවෙන් යම්කිසි දෙයක් හදාගත්තට පස්සේ ඒකට නමක් දෙන්නේ සම්මුතිය. يعني හදාගන්න එක ලෝකයක් ලෝකේ එළියේ තියෙනවයි කියලා විශ්වාස කරන මට්ටම ආවට පස්සේ තමයි ඒකට අපි සම්මුතියක් දාන්නේ.
ඒක තමයි. එහෙමනම් සම්මුතිය නිසායි මේ තණ්හාව එන්නේ. මේක අපගේ මේකට තණ්හාව ඒක දකින්න මතක් වෙන සම්මුතියෙන් දීලා තියෙනවා මේ රූපේ. මේ රූපේ මේකයි කියලා.
සම්මුතියෙන් නෙමෙයි රූපේ දීලා තියෙන්නේ. අපි සම්මුතිය දාගන්නේ රූප හදාගත්තට පස්සේ. දැන් රූප හදාගන්නේ ඇහෙන් මේ චිත්‍රපටියක් බලන්නේ. චිත්‍රපටිය බලලා මේවා එළියේ තියෙන රූප කරනවනේ. ඒ රූප කළාට පස්සේ මුලා වෙලා ඕකට තමයි ඊළඟට සම්මුතිය හදන්නේ. එතකොට මේ සම්මුතිය හදලා රූප හදනවා නෙමෙයි. රූප තියනවා කියලා විශ්වාස කරාම ඒව අඳුර ගන්න අපි සම්මුතියක් දාගන්නවා.
ඒකට තමයි සම්මුතියක් දාන්නේ.
ඒ තියනවා කියලා පිළිගත්තට පස්සේ රූපේ බැසගත්තට පස්සේ තමයි ඉතුරු ටික සම්මුතිය
දාගන්නවා.
පේනකොට වතුර කියලා හිතුණාට හරිද? ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි කියලා දන්නා නම් අපි ඊව ගැන ඊළඟට සම්මුති දදා ඕකෙන් දිගේ යන්නේ
නැහැ.
එළියේ තියනවා කියලා පිළිගත්තොත් එදාට තමයි ඒකට සම්මුතියක් ඕන වෙන්නේ. ඔකට අපි මෙහෙම නමක් දාමු මේ විදිහට කියමු කියලා අවශ්‍ය වෙන්නේ. හැමෝම ඒක තියනවා කියලා පිළිගන්නවා නම් එදාට අපි සම්මුතියක් දාගන්නවා. දැන් බල්ලෝ කීප දෙනෙක් එකතු වෙලා අර බල්ලන්ට අපි නමක් දානවා. අර වතුරේ ඉන්න බල්ලට. ඒ උන්ට වතුරේට පණින්න විදිහක් නැත්තම් නේද? ඒ බල්ලට අපි මෙහෙම නමක් දාගමු කියලා ඔන්න නමක් දාගන්නවා. එතකොට මේ සම්මුතිය ඕන වෙන්නේ මුලා වුණහම. ඒ කියන්නේ රූපයක් මුලාවෙන් රූපේ මුලා වුණාට පස්සේ තමයි ඊටු ටික එන්නේ. රූපේ බැසගත්තට පස්සේ. ඒ කියන්නේ රූපේ සිහි මුලා වුණාට පස්සේ ඒකයි රූපේ ඇත්ත ඇති හැටි දකින්න කියන්නේ. ඇහි ඇත්ත ඇති හැටි දකින්න. රූපේ ඇත්ත ඇති හැටි දකින්න. ඥානං පස්සං යථාභූතං. ඈ ඇත්ත ඇති හැටි දැක්කොත් අපි මේ ඇහෙන් පෙන්නන රූපේ එළිය එළියට දාන්න යන්නේ නැහැ. එතකොට දන්නවා ඒක මේ හිත ඇතුළෙමයි. මෙහෙන්මයි හොයන්නේ ඒක ගැන. එළියෙන් නෙමෙයි. ඔව්. එතකොට මේ මේ අර ලෝකයේ එළියේ තියෙන දේවල් වලට තණ්හා කරන්න යන්නේ නැහැ එතකොට. මොකද ඔක මේ මේ ඇතුළෙන් හැදුන එකක් කියලා දැනගත්තා. තමන් තුල තියෙන මුලාව හින්දාමයි ඔහොම දෙයක් හැදුනේ. එතකොට පේන එකේ වරදක් නෙමෙයි මේ. පෙනීම නිසා වැරදියට හිතන එකේ වරද්දක් තියෙනවා. බල්ලට බල්ලෙක් වගේ පේන එකේ කිසිම වරදක් නැහැ. ඒ පේන නිසා එළියේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා හිතන එකේ වරද්ද තියෙනවා.
විඥාන ඇති කරන මායාව අපි තේරුම් නොගන්න නිසා.
එතකොට ඕකේ අඳුර ගන්න එකක් තියෙනවා. මේ පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. පේන ස්වභාවය එකක්, බාහිර පවතින ස්වභාවය වෙන එකක්. කොයි දෙක එකක් නෙවෙයි. පේන ස්වභාවය එකක්. පේන ස්වභාවය කියන්නේ ඇහැ නිසා පෙන්නුම් කරන ස්වභාවය. පවතින ස්වභාවය ඒක වෙන එකක්. ඒක අපි දන්නේ නැහැ. පේන දෙයම පවතිනවා කියලා හිතන එකේ මුලාව. ඒකට අපි දැන් අර බිත්තර කටුවේ ඉඳගෙන ඔතෙන්ට ප්‍රොජෙක්ට් කරන එක දකින්නේ.
සර් බිත්තර කටුවේ එන්නේ කෙනාට විඥානයකුත්, දරු ගැබේ එන්නේ කෙනාට විඥානයක් තියෙනවද නැද්ද? විඥානයක් නැහැ නේද? විඥානයක් පහළ වෙන්නේ යම් අවකසෙන් එළියට ඇවිල්ලා ගන්න අරමුණු වලින් විඥානේ ඥාන කියන්නේ එවැලේම ඇති වෙන හිතනේ. එහෙම නැත්නම් මෞකෂ 12 හරි බෙත්තරයක් ඇතුලේ හරි විඥානේ විඥානේ කියන එක ඇතුල වෙනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද විඥානේ වැඩ කරන්නේ විඥානේ මොන හරි අරමුණු එන්න ඕනේ විඥානයක් ගන්න. අරමුණ කරන්නක විඥානේ පහළ
වෙනවා. අපේ වෛද්‍ය විද්‍යාව ගන්න දීමානේ.
උපකාර කරන මේ අභ්‍යන්තරයි බාහිර
ඒකෙත් විඥානයක් හට ගන්නවා නැති වෙනවා හට ගන්නවා නැති
වෙනවා හට ගැනීමක් විතරක් සමල්ලට කියන්න පුළුවන්
ඒක වෙනම හොයලා විඥාණය කියන එක පහළ වෙනවා ප්‍රතිසන්දියේ පටන්.
විඥාන කය ඒක
ප්‍රතිසන්දිය ගත්ත මොහොතේ පටන් විඥාණය හට ගන්නවා. ප්‍රතිසන්දිය ගන්න කලිනුත් විඥාණය හට ගන්නවා. හැබැයි ඒ එතන නෙමෙයි. කලින් ඉන්න හැටි. ඒක තාම ඇරිලා නැහැ. කලින් දැන් අපි මේ ජීවිතේ මැරෙනකන් විඥානේ පහළ වෙනවා මේ ශරීරය ඇසුරු කරගෙන. යම් කිසි මොහොතක මැරුණද ඊළඟ ප්‍රතිසන්දිය ගන්න තැන එතන විඥාන පහළ වෙනවා නැති වෙනවා පහළ වෙනවා නැති වෙනවා. ප්‍රතිසන්දිය ගත්තු තැන ඉඳන් විඥාන පහළ වෙනවා නැති වෙනවා. විඥානයක් පහළ වෙනවා කියන්නේ මොකක්ද? මොකද්ද විඥානය කියන්නේ? දැනගන්නා ස්වභාවය. දැනගන්නා ස්වභාවය පහළ වෙනවා ප්‍රතිසන්දිය ගත්ත තැන.
ක්‍රියාත්මක වෙන්නේ.
ක්‍රියාත්මක කියන්නේ මොකද්ද?
ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ වැඩ කරන්නේ ඊටපස් වෙන්නේ.
වැඩ කරනවා කියන්නේ දැනගන්න ගතියට තමයි විඥාන කියන නම දෙන්නේ. තේරෙනවද? දැනගන්න ගතිය. ඒකට තමයි විඥාන කියන්නේ. හිත වැඩ හිත කියන එක වැඩ කරනවා. අරමුණු ගන්නවා. ඒක තමයි මේ කියන්නේ. අරමුණු ගන්න ආයතන තියෙනවා, මන ආයතනෙ තියෙනවා. මන ආයතනෙ වැඩ. කාය ආයතනෙ වැඩ. අනිත් ටික වැඩ කරන්නේ නැහැ. චක් ආයතනෙ වැඩ කරන්නේ නැහැ. මන ආයතන
වැඩ කරනවා.
කාය ආයතනෙත් වැඩ.
හරි. අන්න ඒක තමයි.
අනිත් ආයතන තව ටිකක් පල්ල යනකොට ඒවත් හැදෙනවා. උපදින්න කලින් හැදෙනවා. ඒක සඳහන් වෙනවා 77 වෙනි. ඒ කියන්නේ 77 වෙනි දවස් සති 7ක් යනකොට චක්කු ආයතන ඒක පහළ වෙන මෞකුස ඇතුළේදී. ඒ මෞකුසේදී තියෙන මෞකුසේ පිළිසිඳ ගැනීමයි කරන්නේ නේ. තව ජීවිත තියෙනවා හතර ආකාරක උපතක් තියෙනවා. එතකොට ඒක පටලව ගන්න එපා. මේ ඉපදුනාට පස්සේ විතරයි විඥාන හටගන්නේ ක්‍රියා කරන්නේ. එහෙම නෙමෙයි. විඥාන දිගටම වැඩ.
ක්ෂණයක්
පාස මේ වේගෙන්ම වැඩ. විඥානය කියන්නේ දැනගන්න ස්වභාවය. ඒක අපේ මුලාව දිගටම තියෙනවා. මෞකසේ ඉදිත් මුලාව තියෙනවා. මුලාවෙන් අරමුණු ගන්න ස්වභාවය තියෙනවා. ඒකට අරමුණු ගන්න හිතෙන් විතරකුත් පුළුවන් අරමුණු ගන්න. මනසට විතරකුත් පුළුවන් අනිත් ආයතන නැතුවත් වැඩ කරන්න. ආයතන හයක් තියෙනවනේ. ඒක සමහර දැන් මිනිස්සේ එකේ තියෙනවා හයම. දිව්‍ය ලෝකේ තියෙනවා හයම. සමහර බඹලෝ වල හයම නෑ.
සිත මිසකයි නැතුව බඹලෝ කියන්නේ සිත විතරයි කියන්නේ. දැන් සිත කියන්න බෑ.
ඔවා මෙහෙමයි. ඔවා මේ ඔවා කොම අපි විඥාණය හදාගන්න තව concepts එක මත තිබා. මේක ඇත්තමයි කියලා කියන්න බෑ. මොකද ඔකත් විඥාණය කියපු කතාවක්. විඥාණය ඉන්නවා කියන එකත් විඥාණයෙන් කියන කතාවක්. විඥාණය නැහැ කියන එකත් විඥාණයෙන් කියන කතාවක්. එතකොට ඔක ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් මේ ආයතන හය වැඩ කරන හැටි නුවණින් දකින්න. ආශ්‍රව ප්‍රහීන කරන්න බෑ ආයතනය පිරිසිඳ දකින්නේ නැතිව. ඥානං පස්සං යථා භූත න ඥානතෝ න පස්සත. ඔය දැනුමක් නේ ඔය කතා කරන්නේ. කවුරුවත් කියපු එකක් නේද? ඒක තමයි දැනුමනේ. දැනුම කොහෙන් හරි ගත්ත එකක් ඔය. කවුරු හරි කියපු එකක්.
නෑ
කවුරුත් කියපු දෙයක්. ඉතින් නේද? ඒ කල්පනා කරන්න තවත් කරුණු ටිකක් එකතු කරගත්තා. ඒවා අනුවනේ හිතුවේ. ඒ ටික කොහෙන්ද? ඒවත් ඒක ඒ විඥානේ දැනගත්තු දේවල්. හරි. අපිට හිතන්නේ නෑ මේක මගේම අදහසක් කියලා. මගේ අදහස ගන්නත් අපි තව දැනගත්තු ටිකක් එකතු කරගත්තා. ඒවා විඥානෙ එකතු කරගෙන. ওই ටික තමයි අනිත් පැත්තට හදා දෙන්නේ එක එක කතා. ඔය හදන එකේමයි මේ වැරද්ද තියෙන්නේ. ඒක අපි බලන්න ඕනේ විඥානෙට කරන්න පුළුවන් මොකද්ද? විඥානයක් පහළ වෙන්නෙම ආයතනයක් එක්ක. සලායතනෙන් එකක් එක්කමනේ විඥානෙ පහළ වෙන්නේ. සලායතන නැති විඥානයක් නැහැ. ඒ කියන්නේ ආයතනකින් තොරව විඥානයක් හටගන්න බෑ. ඒක අමතක කරන්න එපා. ප්‍රතිසන්දි විඥානය කිව්වත්, චුතිසිත කිව්වත්, ඔය මොන විඥානයක් පහළ වුණත් ආයතනයක් එක්කමයි පහළ වෙන්නේ. ආයතනයක් නැතුව විඥානයකට පහළ වෙන්න බෑ. ඒ මුල ටික හරියට තියාගන්න. මේ හය ආකාරයෙන් එකක්මයි විඥාන. දැනීම කියන්නේ මොකක්ද? මොකක්ද දැනීම කියලා අදහස් කරේ? දැනීම කියන්නේ මොකක්ද? දැනීම කියන්නේ මොකක්ද? දැනගන්න ගතියක් නේද? දැනගන්න ගතියකට නේද දැනීම කිව්වේ? දැනගන්න ගතියට දෙන්න මොකක්ද? ඒ වචන පටලව ගන්න එපා. දැනගන්න ගතියට තමයි විඥාණය
කිව්වේ.
ඒ අපේ ඇලෙන ගතිය එක එක්කෙනාගේ වෙනස්. ඔව්. විඥාණයෙන් තියෙන මුලා කරලා දැනුවත් කරන ස්වභාවය ඒක තමයි දැන් අඳුරගන්නේ. විඥාණයෙන් තියෙන අපිව මුලා කරන ස්වභාවය. ඒක අඳුර ගන්න. ඒක විඥානයේ කෘත්‍ය හරියට දැනගත්තාම මුලාවෙන් කියන දේ අයින් කරන්න පුළුවන්. ලෝකෙට අයිති දේවල් දැනගන්නවා කියන එක මුලාවෙන් කියන දේ. බාහිර රූප දැනගන්නවා කියන එක මුලාවෙන් කර මොකද මේ ආයතන හයින් නිසාමයි විඥානයක් පහළ. ආයතන හයට එහා ගිය ඇත්තක් කියන්න විඥානෙට හැකියාවක් නැහැ. ඒකයි කියන්නේ විතර කටුව කියන්නේ උපමාවක් විතරයි මේ. මේ අපි ඉන්නේ විතර කටුවක් ඇතුලේ දැන්. මේ දැන් කතාවක් මේ කියන්නේ. විතර කටුව කියුවේ ආයතන හය. ඒ උපමාවත් කොට ආයතන හයේට කොටු වෙලා අපි ඉන්නවා කියන එක අපි දන්නේ නැහැ. ඒ හින්දා මේ විතර කටුවක් ඇතුලේ අපි ඉන්නේ දැන්. මේ මුලා වෙලා ඉන්නේ. ওই කටුව බිඳගෙන එන්න ඕන ආයතන ඉක්මවා දකින්න. ඒකට ආයතන හයේ සීමාව අඳුර ගන්න ඕන. මේ කරන්නේ මොකද්ද මුලා? ඒකට මේ උපමාවක් දෙන්නේ නැත්නම් මේ විතර කටුවේ ඉන්නවා කියන එක නෙමෙයි. ඇත්ත විතර කටුවක් නෙමෙයි. ආයතන හය කියන්නේ විතර කටුවක් වගේ අපිට. අපි හිතන් හිටියට එළියේ ඒවා දන්නවා කියලා දැනගන්න බෑ. මොකද මේ ආයතන හයෙන් කියලා ටික විතරයි අපි දැනගන්නේ. ආයතන හයට කියන්න බෑ එළියේ තියෙන දේවල්. ඒගොල්ලන්ට පුළුවන් අර ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙන්න විතරයි. ඒත් ප්‍රතිබිම්බ ටික දිහා බල බල ඉන්න එක තමයි අපි කරන්නේ.
නමුත් සර මෙතන මූලික රැවටීම අපිට ඇති වෙන්නේ අනිත් ආයතන හයේ පහේ අනිත් ආයතන පහේ ක්‍රියාවලියට මේ මනෝ විඥාණයට සම්බන්ධ වෙනවානේ. මෙන්න මෙයා නපු මුලා වෙලාන්නේ.
ඔව්. ඒත් ඒවා දැන් මෙහෙමයි. එක එක්කෙනාට තේරුම් යන මට්ටම් වෙනස්. Tamanට ගැටලු වෙයි නැතන Taman අල්ලගන්න.
ඔව් සර් එතන තමයි තියෙන ප්‍රශ්නේ.
ඒ එතන වෙන්නේ ඔයා අනිත් ආයතන ටික බලපු හින්දා. ඒක බලපු නැති කෙනාට උදව් නෙමෙයි. මේ අනිත් ආයතන ටිකෙන් ඒගොල්ලෝ පටන් ගන්නවා. එතට හැපි ඉඳ දකින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතට අපි චක් ආයතනේ දකින්න ඕන. ඒකෙන් මන ආයතනේ තමයි මුලා කරන්නේ කතාව.
මේක තමයි ප්‍රශ්න අපි අරන් යන සංසාර.
ඔව්. ඒක ඒ ප්‍රශ්නේ කියලා දකින්න කන් අරක බලන්න වෙනවා. එතට ඇහැ ගැන හොඳට මෙනෙහි කරන්න වෙනවා. ඔය විදිහට ඒ ආයතන ගැන එකින් එක එනෙහි කර කර යන්න ඕනේ. ගොඩාක් බලන්න ඕනේ. ඔව් පවතින කතාව පවතිනවද නැද්ද කියන එක තව කතාවක්. දැන් මේ මේක බලන්න අපි සාමාන්‍ය ලෝකයා ඉන්නේ හැම එකම පවත්වලා නිත්‍ය සංඥාවෙන්. ඒකට අනිත්‍ය දකින්න නම් මේ ගැන අවබෝධයක් ගන්න ඕනේ. එතකොට අනිත්‍ය අනිත්‍යයි කිව්වට හරියන්නේ
නැහැ.
ඒ දකින්න කොට වෙන දෙයක් තමයි ආශ්‍රව අඩුනේ. ඒ දැකීම. ඒ හින්දා තමයි ඒ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියනවා කියන්නේ. හොඳයි. ඔයගෙන ආයේ ආයේ මෙනෙහි කරන්න ඕක දැන් අර වචනයෙන් තර්ක කළාට හරියන්නේ නැහැ. ඒක බලන්න. හිත වැඩෙනකොට තමයි ඒවා පැහැදිලි වෙන්නේ. ඔය තාම බලන්න. එතකොට එහාට යනවා. ඔය ප්‍රශ්න අඩු වෙනකොට දැන් ඔක බලනකොට පෙයි දැන් ඉස්සර තිබුණ ප්‍රශ්න නෙමෙයි දැන් අහන්නේ කියලා. ඒ කියන්නේ අවබෝධයක් ලැබෙන. බලන්න අවබෝධ එනවා තව තව. හරි. මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන ගැන ආයි බලන්න. මේ බලන විදිහ තමයි ඔය ටික ටික තේරුම් යන්නේ. අවබෝධය එනකොට තමයි ක්‍රමය වැටෙන්නේ. අවබෝධය නැතුව මොකද්ද කරන්න ඕන කියලා කිව්වට වැඩක් නැහැ. ඒකයි ඥානං පස්සං යථාභූතං. මේක එනකොට ඒ අවබෝධය එන්නේ. හොඳයි. අපි මේ කාලය තුල දැන් සතුටු වෙන්න පුළුවන්. හොඳ සීලයක් රැකුණා, සමාධියක් වඩුණා, ප්‍රඥාවක් වඩුණා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත් වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවයන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ වගේ මේ සතුටටපත් වෙන දෙවිදේවයන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නේද සමගින් අපසම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති යම් කිසි මලගිය කෙනෙක් නරක තැනක උත්පත්ති ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේකින් තමන් කරපු පිනක් සේ සතුටුපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ අපි පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඉතින් හතම ප්‍රාර්ථනා වෙන්නවනේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න ඉතින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිර්වාණ පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිර්වාණ පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිර්වාණ පත්තිය.
සබ්බේ සංඛාර.
අපි ඇත්ත ඇතිහැටි නොදන්න හින්දා කරන චේතනා සේරම සංඛාරය. ඊ ලක්ෂණය තමයි සංඛාරවල අනිත්‍ය බව අපව දුකටපත් කරන බව. ලෝකේ තියනවා තියනවා කියලා හිතන ඒවා කොම සංස්කාර. මේ ස්වභාවය අනිත්‍යයි දුකයි. මේ වගේම මේ හිතට අරමුණේ ධර්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. වේදනා නැත්තාති බව. ඇත්ත ඇතිහෙට ඒක තේරුම් යන්නේ දාපඤ්ඤායේ පස්සෙදී. ඒකට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරීලා අතාරිනවා. අතනින් බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමුගු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.
අප දිනේද අප සියලු දෙනාම නිස්කලං රැස් වෙලා අපේ ගුරු දේවයන් වන මහාචාර්ය ගෛම්බ කොබ්බලගේ මැතිතුමා විසින් සා උතුම් ධර්ම සාකච්ඡාවක් නෝරුවා. මේ ධර්ම සාකච්ඡාවට අවන් දීමෙන් අපිට හුඟක් කරුණු එකතු කර ගන්න පුළුවන් වුණා. අපගේ සසර ගමන කෙටි කර ගැනීමට අවශ්‍ය මම හිතනවා ඊළඟ සුමානෙක එතැන් සිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන ගියොත් හොඳයි කියලා.